ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි පින්නතියනි, අද මේ උතුම් පොහොය දිනෙහි මේ පින්නත් පිරිස උදේ පටන් පෙහෙවස් සමාදන් වෙලා, ඒ වගේම එබඳු පෙහෙවස් සමාදන් සිටිනා මේ සිල්වත් පිරිසට මෙන්න ස්වාමින් වහන්සේලාට ගෞරවයෙන් යුතුව දානමාන පූජා සත්කාරය උපස්ථාන සිද්ධ කරමින්ද හත් දවසේදී මේ ගත කරන්නේ ඉතාම උතුම් ශාසනික අවස්ථාවකයි. එබඳු උතුම් අවස්ථාවක යම්කිසි දහම් කරුණු පිළිබඳව එකින් එක අරගෙන එක එක ප්‍රශ්නයක් හෝ විසඳලා තේරුම් බලගන්නවා නම් ඒක ඉතාමත් කාලෝචිතයි, ඒ වගේම ධර්මාබෝධයක් ලබන්නට හේතු වෙනවා. දැන් මේ අපි වැඩ වැඩිපුර ප්‍රශ්න ගොඩක් ගන්න බලාපොරොත්තු වෙන්නේ, ඒක ප්‍රශ්නයක් ටිකක් විසඳලා අදහස ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, දිට්ඨි යන පදය සාමෙහි යෙදෙන ආකාර අනුව සලකා බලන විට ලෝකෝත්‍ර ආර්ය සම්මා දිට්ඨියට පත් වූ අයකුට වුවද දිට්ඨි උපාදානයේ තිබිය හැකිද? එසේ නම් එය සිදුවිය හැකි ආකාරය උදාහරණ සහිතව පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්න. මේ දිට්ඨි කියන පදේ ගත්තාම දිට්ඨි කියන වචනේ අදහස් මෙහෙමයි එන්නේ. දැන් අපි ගඳ කියලා වචනයක් තියෙනවා. ගඳ කියන වචනේ ගත්තාම අපිට එකපාර මතක් වෙන්නේ දුර්ගන්ධය. නැත්නම් ගඳ කියන වචනේ පොදු වචනයක්. සුගඳ දුගඳ. බෙදුනහම එන්නේ එකක් සුගඳ එකක් දුගඳ. නමුත් අපි ගඳ සුවඳ කියලා තමයි අපි භාවිතා කරන්න භාවිතය පටන්ගෙන තියෙන්නේ. දුගඳ කියන වචනේ දුයන්න අත්හැරලා ගඳ කියන වචනේ ගත්තාම අපිට කතා කරන්න පහසුවට අපි ඒක හදාගෙන තියෙනවා. ගඳයි කියන්නේ දුර්ගන්ධයට බව. නිතරම අපිට දකින්න හම්බෙන්නේ සුවඳ නෙමෙයි ගඳ. ඒ නිසා පුරුදු වෙලා තියෙනවා ගඳයි කියන වචනේ කියනකොටම දුර්ගන්ධයක් ගැන අදහස එන්න. නමුත් යථා නියම වචනේ මොකද? දුගඳයි. දුර්ගන්ධයි. ගඳ කියන්නේ පොදු වචනයක්. සුගන්ධ දුගන්ධ කියන දෙකටම මිශ්‍ර කතාවට කියන ගන්ධය හඳුන්වන්න. සුවඳ හෝ දුගඳ හෝ මධ්‍යස්ථ ගන්ධය හෝ හඳුන්වන්න පෙන්නන මධ්‍යස්ථ වචනය තමයි ගන්ධ කියන්නේ. අන්න එහෙම තමයි දිට්ඨි කියන වචනයත්. දිට්ඨි කියන වචනේ මේ ධර්මයේ විවිධාකාරයෙන් යෙදෙනවා. දෘෂ්ටිගත වෙනවා කිව්වහම මිත්‍යා දෘෂ්ටිගත වීමට දිට්ඨිගත වෙනවා කියනවා. දිට්ඨප්පත්තෝ කියලා වචනයක් තියෙනවා. සම්මාදිට්ඨියට පත් වුණාම දිට්ඨප්පත්ත කියලා කියනවා. එතැන් මේ වචනේ අරගත්තාම මේ මධ්‍යස්ථ වචනයක්. මේ මධ්‍යස්ථ වචනේ තැනට ඔබින විදිහට අරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වාක්‍යයට අනුකූලව දාලා බලලා ඕනේ ඒ වාක්‍ය තැනට ඔබින අදහස ගන්න. ඒකයි කාරණේ. එතකොට මෙතන මේ පෙන්වා තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක දිට්ඨියක්. ඒක කියන්නේ දැකීමක්. සම්මාදිට්ඨිය කියන වචනේ පෙන්වන ආකාරය අපි විග්‍රහ කරලා පෙන්නනවා. සම්‍යක් දෘෂ්ටි කියලා කියනවා සංස්කෘතේට. සම්මාදිට්ඨිය කියනවා පාලියේ. සම්දිටු කියලා කියනවා සිංහලට. හරි දැකීම, යහපත් දැකීම, නිවැරදි දැකීම, මෙහෙමත් අපි මේ ওই වචන කියනවා. ඒවා ලෞකික වශයෙන් හරි. හරි දැකීම කිව්වත් යහපත් දැකීම නිවැරදි දැකීම කිව්වහම ලෝක කරා. හරි දැකීම යහපත් දැකීම නිවැරදි දැකීම මේ ආදී වශයෙන් කියනකොට අපිට දැනෙන්නේ හරි කියන යහපත් කියන නිවැරදි කියන වචන වලින් ලෞකික අදහසක්මයි. එතන පෙන්වා තියෙනවා සම්මාදිට්ඨිය කියන එක ආර්යචායක මාර්ගයටයි. ඒක මාර්ගාංගයක්. ආර්යචායක මාර්ගයේ දෙආකාරයි. එකක් ලෞකිකයි. කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනවා, සුගතියට හේතු වෙනවා. දුගතියට නෙමෙයි. සුගතියට. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් සම්මාදිට්ඨියත් ඒ ආකාරයෙන් දෙආකාරයි. මේක ඉස්සරහත් අපි ඔක විග්‍රහ කළා. ගිය පොයේ දවසේ සම්මාදිට්ඨිය කියන පදේ විග්‍රහ කරන හොඳට මේක විග්‍රහ වුණා. අන්නේකින් සම්මා කියන වචනේ ඉන්න සං කියන එකතුවක් යම් තැනක වෙනවනම් මා කියන්නේ එකේ මිදෙනවා කියන එකයි. එකතු වෙ මිදීමට දැකිය යුත්ත සම්මා දිට්ඨි. වචනේ නිරුක්තිය. අපි යම් යම් තැන්වල ලෝකේ හා සම්බන්ධව බැඳීම් වලට එකතු වෙනවා. මේ එකතු වෙ මිදීමට තියෙන සම්මා දිට්ඨි කියනවා දැකිය යුත්ත. එකතු වෙ මිදෙන්න දැකිය යුතු දේවල්. සම්මා දිට්ඨි. එන මොනවටද එකතු වෙලා තියෙන්නේ? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්වයෝ මේ ලෝකෙට එකතු වෙලා. විග්‍රහ කරලා ගන්නව නම් එහෙමයි ඒක දැනගන්නේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ලෝකේ හා ඇදිලා බැඳිලා රැඳිලා එකතු වෙලා ඉන්න එකෙන් මෙන්න මෙහෙමයි අපි ඇදිලා බැඳිලා රැඳිලා එකතු වෙලා ඉන්නේ. දකින්න දැකීමක් තියෙනවා නුවණි. අන්නේ දැකීමට කියනවා සම්මා දිට්ඨි. ඒ දැකීම ආවට පස්සේ තමයි දහම් ඇස පහළ වුණා කියන්නේ දිට්ඨප්පත්තු දැකීමටපත් වුණා. දහම් දැක්කා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන මේ කාරණා දෙක උඩ තමයි මේ ලෝක සත්වයෝ ලෝකෙට ඇලිලා බැඳිලා මේ ලෝකේ ඇහෙන් රූප අල්ලාගෙන, කනින් ශබ්ද අල්ලාගෙන, නාසයෙන් ගන්ධ අල්ලාගෙන, දිවෙන් රස අල්ලාගෙන, කයෙන් පොට්ටබ්බ අල්ලාගෙන, හිතෙන් ඕවා පිළිබඳව අදහස් අල්ලාගෙන මේක පොදි ගහගෙන ඉන්නේ. මේ පොදි වලින් මිදෙන්න බැරුව මෙන්න මේම ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ අල්ලාගෙන ඉන්න දේවල්. මේ සංකීර්ණ කිව්වේ ඔන්නේ අල්ලාගෙන ඉන්නේ යෝ. ඔය මිදෙන්න දකින්නේ මොකද්ද? අපි චතුරාර්ය සත්‍ය කියලා කිව්වා. අන්න ඒක තමයි දකිය යුතු. අන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක මොකක්ද දකින්නේ? අර අල්ලාගෙන ඉන්නේ ඇයි? ඒ අල්ලාගෙන ඉන්නේ මොනවද? ඒවෙන් අපිට මොනවද හම්බ වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? සපක් ආස්වාදය සතුටක් බලාපොරොත්තු වෙනවා. ඇහැ මුල් කරගෙන කවදාවත් දුකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලෝක සත්වය. කන මුල් කරගෙන දුකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලැබුණාට. නාසයෙන් සුගන්ධයක් බලාපොරොත්තු වෙනවා මිසක් දුගඳ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ලැබෙනවා. දිවෙන් හොඳ රස බලාපොරොත්තු වෙනවා මිසක් නීරස දේවල්, අප්‍රිය දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කයට හොඳ සුව පහස බලාපොරොත්තු වෙනවා. නමුත් දුක්ගැහැට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මනසට හොඳ නිදහසක් බලාපොරොත්තු වෙනවා. නිදහසේ තමන් ප්‍රියමනාපදී. නමුත් අප්‍රියමනාපදී මනසට ගෝචර වෙනවා. ඇහැට මනවලන රූප බලාපොරොත්තු වුණාට අප්‍රිය කරන රූප ගෝචර වෙනවා. කනට මිහිරි ශබ්ද බලාපොරොත්තු වෙනවා. මනවලන ශබ්ද. නමුත් මනවලන අමිහිරි ශබ්ද ගෝචර වෙනවා. මෙහෙම තමයි මේ වේ ඇහැටි. රස කන දිවනාසයේ ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන්නේ අපි පොදි බැඳ ගන්න මනසෙන් උත්සාහ කරනවා. හොඳයි ප්‍රියයි මනාපයි යහපතයි කියන්නේ. මෙන්න මේ නිසාම අපි මොකද කරන්නේ? මේවා නිපදෝ නිපදෝ ඕනේ අපි හැම එකක්ම ගන්න. හැම වෙලෙම නිස්පාදනයක් කරනවා. ඇහැර රූපය නිකන් හටගන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඔය හටගන්න ක්‍රමේ. පරිච්ඡමෝපාදීන් දකින්න ඕනේ. ඔය විග්‍රහ කරලා තියෙනවා මේ ඉස්සර. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. අන්න ඇහැ නිසා හිතක් හටගන්නවා. ඒකයි පෙනීම කියනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති. ඇහැට රූපයක් පටිච්ච වෙනකොට, සම්බන්ධ වෙනකොට, ගැළපිලා හිටිනකොට මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන. අන පෙනීම නැවති විඥානය හටගන්නවා. පේනවා. එතකොට ඇහැයි රූපයයි ඒ නිසා හටගත්ත පෙනීමයි මුල් කරගෙන අපි මේ පෙනීම වෙන් කරගන්නවා. වෙන් කරලා හැඩතල වෙන් කරලා ආකාර වෙන් කරලා ආකාර ලිංග ස්වභාව එක එක හැඩතල වෙන් කර කර මනසෙන් ගොඩනගා ගන්නවා. එක විවිධ ස්පර්ශයන් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න ඔක පරිච්ඡමපන්න ක්‍රියාවලිය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. ඔන්න තින්නං සංග කිව්වා. සංග කිව්වේ කෙලෙස් වලට. තින්නා සංඝ නෙමෙයි උතන තියෙන්නේ තින්නා සංඝ. සංඝ කිව්වහම කෙලෙස් වලට කියන වචනයක්. ඇහැ කෙලෙස් සහිතව නම් බාරගත්තේ. ආස්වාද විඳින බලාපොරොත්තුවේ ඇහැ බාර ගන්නවා නම්, ආස්වාද විඳින බලාපොරොත්තුවෙන් මනවලන රූපයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඇහැයි රූපයයි. ඒ බැලීමට ගෝචර කරගත්ත, පහළ කරගත්ත චක්කු විඤ්ඤාණේ, විපාක විඤ්ඤාණේ අපි විදවන්න බලාපොරොත්තු වෙන්නේ ආස්වාදේ විඳින්න නම්. මේ තුනම කෙලෙස් තුනක් බවට පත් කරගන්න. තින්නම් සංඝ කිව්වේ මෙන්න මේ කෙලෙස් තුන. මෙන්න මේ කෙලෙස් තුනෙන් හටගන්නා වූ සම්බන්ධතාවයේ තමයි ස්පර්ශය කිව්වේ. මෙන්න මේ ස්පර්ශය හටගත්තාම මොකද වෙන්නේ? පසපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. අන්න ඒ උපාදාන කරපු හැටි. උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාස සම්භවಂತಿ. අන්න දුකක ඇහැ නිසා දුකක් හටගත්ත ක්‍රමවේදය පරිචාම උපන්න. දැන් මේවා එකින් එක මෙහෙම විග්‍රහ කරලා දෙන්න ඕනේ. මේ ක්‍රමයේ විග්‍රහ කරලා තේරුම් අරගත්තාට පස්සේ මේක තමයි මම පරිගත කරපුවා තියෙනවා. නිතරම අහන්න කිව්වේ ඒකයි. මෙන්න මේ සංඝ වෙනවා, එකතු වෙනවා. සංඝ නෙමෙයි, සංඝ කෙරේ. මේ කෙලෙස් වලට ඇදිලා බැඳිලා එකතු වෙලා ස්පර්ශ වුණාම හටගන්න තණ්හා උපාදාන දෙකක් හටගන්නවා. ඒක ඇලෙනවා, ඒක බැඳෙනවා. ඒතකොට ඒ භවෙන් නික්මෙන්න බැරුව යනවා. ඒ ජාතිය උ සම්බන්ධයි. ඒ ජාතිත් එක බැඳෙනවා. ලස්සන ලස්සන රූප ජාති හොය හොයා යනවා ඉතින්. අන්නේ තියෙන වෙනස. ඒ මොකද්ද මේ සිද්ධ වුනේ? ආ හිතෙන්දී මේ බුද්ධලයා ඒක නිත්‍යයි සුඛයි අත්තයි කියලා. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. මෙන්න මේ කියන කාරණා හතරකින් උතන වරද්දලා ගන්නවා. මේක නිත්‍ය වශයෙන් ගන්නවා. නිත්‍ය වශයෙන් ගන්නවා කිව්වහම ඔය වචනේ ස්ථිර වශයෙන්ම කියලා ගත්තහමත් ඒක අර්ථයක් විතරයි තියෙන්නේ, ඒක කොටසක් විතරයි. මේක නිසි කියලා ගන්නවා. මේක පරිහරණයට සුදුසුයි. පරිහරණය කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න වැරදි ආකල්පයෙන් ගත්තා. මේකෙන් දුකක් ගොඩනගෙන හැටි හිතුවේ නැහැ. දුකක් ගොඩනගෙන හේතු වෙනවා. ඒ වගේ මේක අල්ලා ගන්න පුළුවන් එකක් මේක ඇත්තෙත් නැහැ. මොකද ස්ථිර නැහැ කියන්නේ කොටසක් විතරයි කියලා කිව්වේ. ඒක ස්ථිර නැති එකත් ඇත්ත. ඉතින් මොකද වෙන්නේ? ඒක අල්ලා ගන්න දෙයක්වත් නැහැ. අල්ලා ගන්න හැදුවට ගෙවිලා යනවා. ඒ වගේ මේක හරයක් ගන්න දෙයක්වත් නැහැ. ඒක බලාපොරොත්තුවෙන් හැම වෙලෙම 10% කටයුතු කර කර පිළිපිලි දඟලනවා. 100%ක් අපේ බලාපොරොත්තු කොහොමද ඉෂ්ට වෙන්නේ? හොඳයි, යමක් අපි ලස්සනයි කියලා බැලුවා නම් අපේ බලාපොරොත්තු එයින් නවතිනවද? නවතින්නේ නැහැ. නවත්තන්න බැරිකම නවත්තගෙන ඉන්නවා. යමක් ලස්සනයි ලස්සනයි කියලා බලනකොට යාට නිදහසේ ඉඩාරියා නම් එහේ මේ ලස්සනට ඊළඟ ප්‍රතිචාර දෙන්න මොන විදිය ප්‍රතිචාරයකින් ඔහු ඒක නවත්තයිද හිතලා බලන්න. නමුත් ඔහුගේ නිදහස ඇහිරිලා ඔහුගේ හිතුවමනාපේ නටන්න තියෙන, දඟලන්න තියෙන, හිතුවමනාපේ භුක්ති විඳින්න තියෙන නිදහස ඇහිරිලා නිසා ඔහුට ලස්සනයි කියන මට්ටමින් එහාට යන්න බැරුව ඉන්නවා. එහෙනම් ඔහු එතන දැවෙනවා. මොකක් නිසාද? ලස්සන දෙයට බලාපොරොත්තු වෙන දේ මොකක් හරි ඊළඟ දේ කටයුතු කරන්න ඔහුට විදිහක් නැහැ. ඔය එතන දැවි දැවි තැවි තැවි ඉන්නවා. ඒකට විරුද්ධ කාර්යය හැම තැනම, විරුද්ධ බලවේග. ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ ලස්සන වුණාට. මෙන්න මෙහෙම දෙයකින් මේ සත්‍යය හැම තැනම තැවෙනවා. අනුන්ගේ ගෙදරක තියෙන මල් ගහක් දකින්නවා. හරි ලස්සන මල් ගහ. ඒ ලස්සන කියලා යන්න නෙමෙයි හදන්නේ. වටපිට පැල්ල කවුරුවත් නැන්න ඇට ටිකක් හරි එකකින් උසගෙන යන්න බලනවා. ඒක වටපිටා පැලයක් හරි තියෙනවා ඒ ගලවගෙන යන්න බලනවා. ගහ උදුරගෙන යන්න පුළුවන් නම් මල් පෝච්චිය පිටින් හොරකම් කරගෙන යන්න පුළුවන් නම් ඒක ගිනි තමන්ගේ වත්තේ තියාගන්න බලනවා. මොකද්ද මේ වෙන්නේ? ලස්සනයි කිව්වෙතින් නැවතිලා නැහැ. ලස්සනයි කිව්වනම් ඊළඟ අවස්ථාව මගේ කරගන්න, මම කරගන්න. ඒකටයි ඊළඟට කරන්න. අහංකාර මමින්කාර. ලස්සනදී මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ. සුවඳ දෙයක් තියෙනවා, මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ. හැම එකක් මේ වගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ප්‍රියමනාපන, මනවලනවන මම කරගන්න, මගේ කරගන්නමයි උත්සාහ කරන්නේ. භුක්තිය උපරිමයට යන්න. නව බැරි නිසා මොකද වෙන්නේ? මහා අසහනියකින් පෙළෙමින් මනස පෙරිපෙරි නවතිනවා. මේක මහුට දුකක්. නමුත් ඔහු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ දුක විඳින ගමන් කවදා හරි මේවා මගේ කරගන්න ඕනේ, මම කරගන්න ඕනේ. මෙන්න මේ බලාපොරොත්තුවකින් දැවි දැවි තැවි තැවි ඔහු පස්සේ යනවා. අනිච්චේ නිච්ච සංඥා. අර සිසිසේ පවත්තන්නත් බෑ. ඒවා නිසි කියලා ගන්නත් බෑ. හැබැයි ඒවා එහෙම හොඳ දේවල් කියලා ගන්නවා. ගන්න පුළුවන් ඒවා කියලා. මේවා ඉතිරිව මට පවත්වා ගන්න පුළුවන්. මේවා පවත්වන්න සුදුසුයි. මේවා ප්‍රශ්නයක් නැහැ. මේවා සදහර සැනසීල ගෙනත් දෙනේ ඒවා. මේවා අදහසක් එනවා. එහෙම අදහසක් එනවා නම් මෙන්න මේකට කියනවා දිට්ටි ගත වුණා කියලා. කියන්නේ මිත්‍යා දෘෂ්ටි ගත වුණා. දුක්ඛේ සුඛ සංඥා. ජාර එන දුක ගැන බැලුවේ නැහැ. දාහ ගින්නේ පෙළෙන හැටි බැලුවේ නැහැ. රාගයේ ගින්නක් වෙන හැටි, ඒකට විරුද්ධව නැගෙන ද්වේෂයේ ගින්නක් වෙන හැටි, මුලාවටපත් වුණාම තේරුම් ගන්න බැරි එක ගින්නක් වෙලා තියෙන හැටි, රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි, ඔබට වැටුන්නේ නැහැ. ඒකලොස් ගිනිම තේරුන්නේ නැහැ. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන මේකක්වත් වැටහෙන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? ඔය ගිනි නැති දේවල් හැටියට ගන්න බලනවා. මෙන්න මේකයි ස්වභාවය. ඒතර ඔහු ඒ ඔක්කොම දුක්ගිනි විඳිනවා. දුක්ගිනි විඳට ඒ දුක්ගිනි බව දැනගන්න එක සුඛ සංඥාවක් පහළ කරනවා. ඒක සැපයි. දුකයි කියලා ගන්න කැමති නෑ. හිතන්න කැමති නෑ. ගන්න කැමති ඇතා නැතා හිතන්න දැනගන්න ඕනේ. මට කරන්න පුළුවන් වුණත් බැරි වුණත් මේක දුක්ගින්න බව ඇත්ත. අන්න ඒක වැටහුණා නම් දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. සෝතාපන්න බුද්ධිලා දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ එහෙමයි. සියලු කෙලෙස් අත්හැරලා නෙමෙයි සෝතාපන්න වෙන්නේ. ඔන්නේ බලා යථාර්ථය දැකලා නුවණින් තේරුම් ගන්නවා. මට මේක අත්හැරගන්න බැරි එක ඇත්ත. ලස්සන දෙයක් දැක්කහම මම කරගන්න, මගේ කරගන්න පස්සේ යන්න හිතෙනවා ඇත්ත. ඒ වුණාට ඒක යථාර්ථය නම් මෙන්න මේක කියලා තේරෙනවා නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න අන්නේ දැනීම ඇති. මේවා රවට්ටලා තියෙන හින්දා හුඟ දෙනෙකුට අනේ හරි අමාරු වැඩක්, කාටද ඔය අත්තරින්න පුළුවන් ඔහොම කිව්වට එකපාර කියලා අදයි දෙවෙනවා. අත්තරනවා කියන්නේ ඊට එහා තව එහා තියෙන අවස්ථා, ඊට වඩා ගැඹුරු අවස්ථා, සකෘදාගාමි, අනාගාමි, අරිහත්, ඒ අවස්ථාවල සිද්ධ වෙන්නේ අයුවා. අත්තර ගන්න පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ එක වෙනම කතාවක්. ඇත්ත නම් මේකයි කියලා දකින්න ඕනේ. අන්න දුක්ඛේ සුඛ සංඥා වෙනවා විපරීත දෘෂ්ටිය. අනත්ත්‍ය අත්ත සංඥා. අනර්ථය ගිරක් දෙන්නේ. අසාරයි. සාරවත් කියලා හැඟීමක් ඇති කරවනවා. සංඥාව අයින් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. සංඥාව අයින් කරන්න ඉස්සෙල්ලා දෘෂ්ටි අයින් කරන්න ඕනේ. අපිට බැරි වුණත් පුළුවන් වුණත් අසාරදී අසාරම තමයි. අපි සාරයි කියලා හිතුවට හරියන්නේ නැහැ. ඒකයි යථාර්ථය. ඔන්න ඔය ටික වැටහිලා තියෙන්න ඕනේ. එතකොට දෘෂ්ටිය මිදෙනවා. දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. අසුභේ සුභ සංඥා අනික. අසුභ දෙයක් තියෙන්නේ. සුභ සංඥාවෙන් ගන්න. මොකක් නිසාද අසුභ වෙන්නේ? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් එහෙම ඒවා සුභද අසුභද? එහෙමයි තීරණය ගන්න. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒවා සුභයි කියලා ගන්නේ කොහොමද? ඒවා අසුභයි. පිළිකුල් අර්ථයෙන් අරගෙන බෑ. ඒක ගන්න මේ මිනිස් කය වාගේ එකක් විතරයි ඒතොර ගන්න. දිවේ මේ කයක් ගත්තොත් අහුවෙන්නේ නැහැ එතකොට. ඒකට දෙතිසුම කොටස් දාන්න බෑ. හැබැයි ඒක දකින්නේ කොහොමද? අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් සුභයි කියලා ගන්න ගියාට වැඩක් නැහැ. ඒක අසුභයි. අන්න ඒක යථාර්ථයෙන් දකින්නවා. මට අත්තර ගන්න බැරි වුණත් යථාර්ථය නම් ඕකයි. ඔන්න ඒ ධර්ම අවබෝධයේ මූලික අවබෝධයේ තියෙන්න ඕන. ඔන්න ඒ මූලික අවබෝධයේ තිබුණොත් අන්න යා මේ දෘෂ්ටිය කියන එකේ වෙන් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වෙන් වෙනවා. වෙන් වෙලා දිට්ඨප්පත් හේවත් දහම් දැකපු බුද්ධලේ පාර, දහම් ඇස පහළ වෙච්ච බුද්ධලේ පාරපත් වෙනවා. ඒ දිට්ඨප්පත බුද්ධලයා කියන එක නම් මේ කියන මිත්‍යාදෘෂ්ටි පුද්ගලයෙක් නෙමෙයි. නේනම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලපද පරාමාස කියන මේ තුන අයින් කරපු කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. ඒ සම්මා දිට්ඨිය අර දෘෂ්ටි දෘෂ්ටියටපත් වීම කියන එකට අහුවෙන්නේ නැහැ. ඔකයි වෙන තෝරා ගන්න ඕනේ. දිට්ටි උපාදාන තිබිය හැකිද කියලා යහන්නේ. දිට්ටි උපාදාන කියනකොට දිට්ටි උපාදානේ නෙමෙයි යාර තියෙන්නේ. අවිද්‍යා උපාදානේ තියෙනවා. දිට්ටි උපාදානේ කියන එක වෙන මේක. දෘෂ්ටිය උපාදාන කරගන්නේ යථාර්ථයේ දකින්නකම්. ධර්මානුකූලව යථාර්ථයේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තට පස්සේ දෘෂ්ටිය බිඳෙනවා එතනින්. උපාදාන කරන දෘෂ්ටියක් ඉතුරු වෙන්නේ නැහැ. උපාදානේ තියෙනවා. උපාදානේ කියන්නේ ඒක. දිට්ටි උපාදානේ තව එකක්. අවිද්‍යා උපාදාන තණ්හා උපාදාන කරගන්නවා. දිට්ඨි උපාදාන කරගන්නවා. දිට්ඨි උපාදානේ සෝතාපන්න වෙනකොටම නැති වෙලා යනවා. ධම්ම අවබෝධය වෙනකොටම දිට්ඨි උපාදාන ඉවරයි. හැබැයි අවිද්‍යා උපාදානේ තියෙනවා. තණ්හා උපාදානේ තියෙනවා. ඒවා දුරු වෙන්නේ අරිහත් ඵලයේදී. දිට්ඨි උපාදාන වැඩි වීමට මනෝ සංචේතන ආහාර වන ආකාරය පින්නන්ට කියලා කියන්නේ. ඉතින් මේක වෙනදී මනෝ සංචේතන ආහාර කියන්නේ අපි දැන් දකිනවා. මොකද වෙන්නේ? මේ දෘෂ්ටිය යම් කිසි විදිහක අපි යථාර්ථය දැකලා නැත්නම් දහම් අහලා තේරුම් ගන්න තිබුණේ නැත්නම් අපි කල්පනා කරන්න පටන් ගන්නේ දෘෂ්ටියට අනුකූලව. දෘෂ්ටියට පක්ෂපාතීව. අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක නිච්ච සුඛ අත්ත සුභ කියන. මෙන්න මේ හතර ආකාරයෙන් තමයි අපි හිතන්න පුරුදු වෙන්නේ. එහෙම සංචේතන නිකුත් කරනකොට, හිතවිලි නිකුත් කරනකොට ඒකාන්තයෙන්ම දෘෂ්ටිය ගොඩ නැගි නැගි උපාදාන වෙනවා. ඒකම වර්ධනය වෙනවා. ඒකයි වෙන්නේ. ඒ දෘෂ්ටි උපාදානේ නැති කරගන්න නම් බණ අහලා ඇත්ත තෝරා ගන්නම ඕනේ. ඔන්න ඔකයි තියෙන වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ ටික කරගන්න. අද අපිට මේිට වල විග්‍රහය කරන්න වෙලාවක් නැහැ. සුළු වශයෙන් හෝ දාම් පැණයක් මෙහෙම දීලා එකක් හරි විසඳලා දෙන්න අවස්ථාව ලැබෙන හැටියට වෙලාව හැටියටයි මේ විසඳලා දුන්නේ. වැඩිපුර විස්තර කරපුවා තියෙනවා. මෙයා දහම් දේශනා කරපුවා තියෙනවා. ඒව හොයලා බලලා සාකච්ඡා කරලා ලබා ගන්න. සෑම දිනකට යහපතක් වේවා.